ආමිස දානය, අබේ දානය, ධර්ම දානය යන්නෙහි ආර්ය අර්ථය පහදා දෙන්න එක්ම තවසත් වෙනවා කියන්නේ දිනේ කදරයන් දානේන මෙහි අර්ථය විග්‍රහ කර දෙන්න.
ඔව් දැන් ආමිස දානය, අබේ දානය, ධර්ම දානය කියලා අපි දාන තුනක් ගැන විග්‍රහ වෙනවා. දිනේ කදරයන් දානේන කියලත් අපි පතනයක් පෙන්නනවා. ප්‍රති ඔය ටික විග්‍රහ කරගන්නත් ඕනේ. දැන් අද වෙනකොට ආචාර්යවාද වශයෙන් ওই දාන විග්‍රහ කරලා තියෙන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය අනුව විග්‍රහ කරනවා. ආමිස දානය කිව්වහම අද නම් ওই මල් පහන් පූජා කරනේවත් ඕවාගේ අද දවසේ කරනේ පූජාත් ඔක්කොම ආමිස දාන වලට තමයි ওই ආචාර්යවාද වලින් නම් දාගෙන තියෙන්නේ. ඉතින් ඒ දරු මං මාවත් හදනේවා, ඒවල් දොරවල් හදලා දෙනේවා, දාන දෙනේවා, පින්කා ඔක්කොම ආමිෂ දාන කියලා තමයි ආචාර්යවාද තියෙන්නේ. දහමෝ නෙමෙයි ආචාර්යවාද. තම තමන්ගේ අදහස් ආචාර්යවරු දීලා තිබිච්ච හැටි. සියල්ලම පරපුරෙන් අලාදියේ පටන් ගෙන ආපුවා නෙමෙයි. ඒවා කලින් කාලේ කැඩිලා ගියාම අලුතෙන් අලුතෙන් ආචාර්යවරු තම තමන්ගේ මතක් දීලා තියෙනවා. ඒවත් එක ආචාර්යවාද නිසා ભેද ඇති වෙලා තියෙනවා. එක එක ආචාර්යවරයා මෙහෙම කියනවා කියලා ඒ විරුද්ධව තව කෙනෙක් කියනවා. ඔය අතර බලවත් ප්‍රශ්නේ මැඩ පවත්වන්න බැරි එකනා එක පවත්වාගෙන එනවා. මෙහෙම ආචාර්යවාද මේ බුදුදහම තුළ පාරම්පරිකව යම් යම් කාලකී වල ඉඳන් එනවා. අන්නේ එනේ වේ. ඕවා විග්‍රහ කරලා තියෙනවා එක එක විදිහට. අන්නේ ක්‍රමවලට අනුව තමයි ආමිස දාන කියන්නේ. ඔය මල් පහන් පූජා කරන ඒවා බුද්ධ පූජා, ඕවා ආමිස දාන කියලා දාලා තියෙන්නේ. බෝධි පූජා ඕවා වැඩක් ඇතිවා නෙමෙයි, මහ ලොකු දේවල් නෙමෙයි කියලා ආමිස දාන කියන්නේ සාමාන්‍ය මට්ටමට දාලා. අබේ දානය කියලා ඒකෙදි පෙන්වාචින් සතුන් මරණයෙන් නිදහස් කිරීම අබේ දානි. ඔය විදියට විග්‍රහ කරලා ඉතින් ඒකත් පෙන්නනවා ඒ මට්ටමට සීමා කරන අබේ දානි මොකක්ද අහපුවාම පෙන්වන්නේ එහෙම සතුන් මරණයෙන් කුකුළෝ නිදහස් කරනවා, එළුව නිදහස් කරනවා, හරක් නිදහස් කරනවා අබේ දානි. ධර්ම දානය කියන්නේ මොකක්ද අහපුවාම අතින් ওই ධර්ම දේශනා කරන එක ධර්ම දානය කියලා කියන සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා සියලු දානෙන්ට වඩා ධර්ම දානයේ උතුම් නෙන්නම් දිනනවා උතුම් කියන එක වෙන්නලා තියෙනවා. බොහොම කෙටියෙන් ওই පිළිතුරක් විග්‍රහ වෙනවා. දිනේ කදරියන් දානේන කියලා එතන පෙන්නනවා යම්කිසි ඔය මේ ලෝභ මනුසය ලෝභය දන් දීමෙන් දිනනවා කියලා. ලෝභකම දන් දීමෙන් ජය ගන්නවා කියලා. මේ විදිහට කෙටි කෙටි උත්තර ටිකක් තියෙනවා වට. ඔය වචනේම නිරුක්තිය ගත්තොත් නම් මා ඉතිසලා කිව්වා හැම වචනයකටම නිරුක්තියක් තියෙනවා. ඔය නිරුක්තිය පහදා ගත්තොත් තමයි නියම අර්ථ තෝරා ගන්න පුළුවන්. ඒ දහම් පද වල අර්ථ තෝරා ගන්න හරි පහසුයි නිරුක්තිය දන්නවනේ. එතකොට හරි වැදගත් වෙනවා දහම් අර්ථය වටහා ගන්න. ආමිස කියන වචනේ අදහස තෝරා ගන්න ඕන. ඔය වචනේම තියෙනවා. තව වචන හොයන්න ඕනේ නැහැ ඒකට. ඒක තමයි කිය පදයට අයිති අර්ථයක් තියෙනවා කියලා පදාර්ථය කියලා හිතන් ඒ අර අර්ථ පරිසම්බිදා ඥානියට සම්බන්ධ කරලා පෙන්නනවා. ඒ වගේම මේ නිරුක්ති පරිසම්බිදා ඥානිය සෑම පදයක්ම නිරුක්තියක්. නිරුක්ති පදයක් කියලා පෙන්නනවා. නිරුක්ති පදේ කියන්නේ සම්පූර්ණ අදහසක් දෙනවා හැම පදයකින්. ඒ පදේ විග්‍රහ කරලා ගත්තොත් ඒකෙන්ම ගැඹිරලා තියෙන අදහස ගත්තොත් අන්න ඒකට කියනවා අර කියන නිරුක්ති පටිසම්භිදා ඥානයි. සියලු සියා සහමලින් වුණ ලෞත්‍රා බුදුරයන් වහන්සේටයි. ඒ මට්ටම් වලින් අල්ප මාත්‍රයෙන් හරි තියෙන්න පුළුවන් එකේ මට්ටමේ අය. එතන පටන්ගෙන විවිධ මට්ටම් වලින් තියෙන්නේ. සීපිරිසි ව්‍යාපත් මහ රහතන් වහන්සේලාට ලෞත්‍ර බුදුරජාන් වහන්සේලාට තියෙන වට්ටමෙන් පල්ලෙහා වට්ටමක් තියෙනවා. ඊට මෙහා මාර්ගඵලලාභී වෙන්න ආනන්ද හැමදෙරෝ සෝවාන් ඵලයටපත් වෙලා ඉන්නවා. තුන්වහතරා නිරුත්ති පටිසම්භිදා ඥානෙ තිබුණා කියලා ඔය දහම්වල ධර්මපොතවල සඳහන් වෙනවා. ඒ කියන්නේ පදේට ඒ පදේ ගත්තාම පදේදී නිරුක්තිය ගන්න පුළුවන් හැකියාව. ඒතර බලන්න මොකද ආමිස කියන්නේ කිය. පොඩ්ඩක් ඔය පදේ ගැන හිතලා බලනකොට ලස්සන දෙයක් දැක්ක හැක. අපි කෙනෙකුට ආ කියන්නේ මොකටද? අද දික් කරනවා මොන හරි. ආ. ඒ කියන්නේ කාට හරි මොන හරි දෙන්නයි මේ හදන්නේ. කාට ආ කියලා දෙනවා. විවිධ දේවල් දෙන්න පුළුවන්. ඉන් දානයක් උනහම විවිධ අයට දෙනවා විවිධ දේවල් දන් දෙනවා. ආ ආ. බල ගයිල්ලක මේ ආ මෙන්න මේකත් ගයිල්ලක. එක එක දෙනවා. එක එක අර්ථවලින් දෙනවා. ඒ දෙනකොට පූජා බුද්ධියෙන් දෙන්නත් පුළුවන් ආ කියලා. අනුකම්පා බුද්ධිය කියන්නේ අනුකම්පා මුල් කරගෙන දෙන්නත් පුළුවන්. එහෙම විවිධාකාරයෙන් දෙන්න පුළුවන් කෙනෙකුට. අපි ඔහොම දෙනවා. යාපීතව මෙහෙම දෙයක්. ගියත් දොරක් නැති මිනිස්සු ඉන්නවා. ගමකට යන පාරක් නැතුව ඉන්නවා. ඇලෙන් නැන දොලෙන් එකඩ වෙන්න විදිහක් නැහැ. ඔය කොට කැල්ල මොක හරි දාගෙන අන්තන් එඩිලා එහාට මෙහාට යන අය ඉන්නවා. ඒ දණ්ඩක්වත් හරියට නැහැ, පාලමක් නැහැ. යන්න එන්න හරි අපහසුයි. එහෙම තැන් තියෙනවා. ගෙවල් දොරවල් නැහැ. කණ්ඩ මොණ්ඩ දේවල් නැහැ. මෙහෙම අය ඉන්නවා. යම්කිසි හැකියාවක් තියෙන කෙනෙක් ආ උඹලට මම පාලමක් හදලා දෙන්න. මෙන්න මේ ඵලයල්ලු. මෙන්න මංමාවත් නැති ඇයි මම මංමාවත් හදලා දෙන්න. එහෙමත් දෙනවා. උඹලට ගෙවල් නැහනේ. ආ නැති බැරි ආද ගෙවලුත් හදලා දෙන්න. ඔහොමත් දෙනවා. අපිත් ඔහොම මොන මොන හරි හදලා දුන්නා. දැන් අපි අහලා තියෙනවා ඒ දනු මංමාවත් ගෙවල් දොරවල් ලින්තොටු හදලා දෙනවා ආමිස පූජා කිය. ඒක ආමිස වෙන්නේ කොහොමද දැන් බලන්න ඕන. ඒ ටික ආමිස කිව්වහම මල් පහන් පූජා කරන ඒවා, සුවඳුන් පූජා කරන ඒවා, බුද්ධ පූජා ඔක්කොම සායකරම දැන්. ඒවා පස්සේ කාලෙක දාගන්න. ආමිස අඳුරන්නේ නැතුව. දැන් ආමිස වෙච්ච හැටි බලන්න ඕන. අර විදියට ඒ ගමේ ඉන්න මිනිස්සුන්ට ඔය හදලා දුන්න. හැබැයි ගමේ මිනිස්සු කිසිම ගුණධර්ම ඇති අය නෙවෙයි. විශේෂ වැදගත් ගුණධර්මයක් ඔළුවක් මොලයක් ඇතුළු වැඩ කරන අය නෙමෙයි. පංචකාමීල බරිත වෙලා ඔය මොන මොන හරි කරේන පව්කම් ඕන එකක් කරේන ඔය ජීවත් වෙන. හැබැයි අර මිනිස්සුන්ට හොඳට ඉතින් හොඳයි හොඳයි ලොකු දෙයක් අපිට කරලා දුන්නේ ඇමතිතුමා නැත්නම් අපේ මන්ත්‍රීතුමා කොච්චර වැදගත් අපිට පාර හදලා දුන්නා, ගේ හදලා දුන්නා, ඔක්කොම කරලා දුන්නා කියලා හරි නේද? අපේ ගමේ ඉන්න ප්‍රධානියා කොච්චර හොඳද? ඔහොම මොනවා හරි කිය කියත් ඉන්නවා. දැන් ඔය ඉතින් ඔයම් කිසි මිනිස්සෙක් අපි එකනේ දෙන්නේ කරෙන්න බලමු. දැන් අවුරුදු 15ක් 20ක් 25ක් කොහොම ඉඳලා මිනිහා දැන් මැරෙන්න 50 දින හොද කිට්ටු වෙලා අසනීපේලා දැන් හදලා දුන්නේ කරා එනවා. ඇවිදිලා හිටන් මාව මතකද ඔබට? ඇයි මාත්‍යෝ නැත්තේ? ඇයි ඇමතිතුමෝ නැත්තේ? අපිට පාර හදලා දුන්නා, ඒ දන් පාලම දාලා දුන්නා, ලින්තොටු හදලා දුන්නා, ගෙවල් දොරවල් හදලා දුන්නා. අපි අද ඉන්නේ ඔබතුමා හදලා දුන්න ගෙදරනේ. අපිට දුන්නානේ මේවා. ආ කියලා දුන්නා තමයි මම. ඉතින් මොකද්ද කරගත්තේ? ඉතින් අපි ඉතින් කාලා බීලා හොඳට හිටියා ඉතින්. එච්චරද? වෙන කරගත්ත දෙයක් නැද්ද? අන්න මතක් වෙනවා මොනවද කරගත්තේ වෙන්නේ? අපෝච්චි මං ආ කියලා දුන්නා මිසක් මොකද්ද මු කරගෙන තියෙන්නේ? මැරිච්ච දාට හුලා ආ කියලා දුන්නා කකා විවි හිටියා. කරගත්ත දෙයක් නැහැ. කිසිම වැදගත් දෙයක් කරගත්තේ නැහැ. මැරිච්ච දාට හුලන් ගියා වගේ ගියා විතරයි. ඔන්න ආ කියලා දුන්නා මිසක් කරගත්ත වැඩක් නැහැ. මෙන්න මෙහෙම දීම තමයි ආ මිසක් කියන්නේ. ආ කියලා දුන්නා මිසක් වැඩක් වෙලා නැහැ. වැඩක් නොවුනේ නැහැ. ඉතින් ඉන්නකම් ඔය කකා විවි හිටියා. අපිට කරලා දුන්නානේ කිය. අඩු තරමින් විනත් දහමක්වත් ඊ අවස්ථාව මුල් කරගෙන කරගත්තේ නෑ. පොඩ්ඩක් එහාට එයින් එහාට සුගතියක් ඇති කරගන්නවා. මෙන්න මෙහෙම වෙලා දුන්නාම ඒ වගේ මිනිසුන්ට දුන්නේවට තමයි ආමිස කියන්නේ. කාට දුන්නා හරි දුන්නාට පස්සේ දුන්න දෙයි කරගත්ත දෙයක් නැහැ නේද යම් කෙනෙක්. ඒක ආමිසක් තමයි. ඒකෙන් වැඩක් වෙන්නේ නැහැ ඊට එහා. අන්න එහෙම අවස්ථා තියෙනවා. අන්නේ දාන වලට ආමිස දාන කියන. හැබැයි බුදු පියාණන් වහන්සේ උදසා මලක් තියා චිත්ත ප්‍රසාදය ඇති කරගත්තා නම් පහලක් දැල්ලා චිත්ත ප්‍රසාදය ඇති කරගත්තා නම් ඒක නම් ඒ වගේ නවතින එකක් නෙවෙයි. බුදුන් කෙරෙහි ඇති වෙන චිත්ත ප්‍රසාද මාත්‍රයක් ආවන කිසි දවසක සසරේ අතරමං වෙන්නේ. කල්ප කාලාන්තරයක් ගිහිලා හරි ඒ කාන්තෙන් බුද්ධ ශාසනයක් හමු වෙලා ඒ බුද්ධ ශාසනයකදී නිවන් අවබෝධ කරලා සසර දුක කෙලවර ගන්න ඒකාන්ත හේතු වාසනාවක් වෙනවායි කාරණා. ඒ නිසා කවදාවත් බුදුරන් වහන්සේ උදෙසා ධර්මයේ උදෙසා සංඝරත්නයේ උදෙසා යම්කිසි පුද්ගලයේ අන්ත මාත්‍රකෝ යහපතා සිද්ධ කෙරුවා නම් චිත්ත ප්‍රසාදයක් ඇති කළා නම් ආ කියලා දුන්නා මිසක් කියලා එකක් නෑ ඉතන නෑ. අන්න ඒක හරිය බලවත්. ඒක මොකටද හේතු වෙන්නේ? පටිපත්ති පූජාව ප්‍රතිපත්ති පූජා පිළිවේ. මොකද පිළිවේද? ඒකක් දකින්න ඕන. පටිපත්ති පූජා ප්‍රතිපත්ති කියලා කියනවා. ප්‍රති කියනවා සංස්කෘතික ඇරි ගහලා ඒකස්සේ පිළිවෙත්වල අර බුදුරන් වහන්සේ එපා කිව්ව කෑරිමයි හැම එකක් ගානේම ගහලා හිටන් වචනේ හංගලා තියෙනවා. දැන් මෙතන එක දෙයක් සිද්ධ වෙනවා. පිළිවෙලක් තියෙනවා. මොනවා හරි වැඩක් කරනකොට පිළිවෙලකට කරන්නේ මොකක් නිසාද? වැඩේ පිළිවෙලට කෙරුණා නම් ඒකේ අවසානයේ මොකද ප්‍රතිඵලයක් තියෙන්න ඕන. ප්‍රතිපත්ති පූජා කිව්වේ පිළිවෙලකට කරමුදී. පිළිවෙලකට සකස් කළා. පිළිවෙලට පත් කළා. පිළිපන් තත්ත්වයට පත් කළා. පටිපත්ති කියන කී අපේ වචනේ පිළිපන්. එළ වචන. පිළිපන් පූජා. පටිපත්ති පූජා. ප්‍රතිපත්ති කියලා සංස්කෘත කරපුවාම අර්ථය වැඩි වැහිලා යනවා. ඔයා ගන්න බැහැ. මොකේද පිළිපන්? නිවන් මගට පිළිපන් පූජා නම් උපරිම ප්‍රතිපත්ති පූජා. පිළිවෙත් පූජා. කොහරද පිළිපන්නේ? උපරිම ප්‍රතිපාලයට වත් නිවනට. නිවනට පිළිපන් නැහැ නම් නිවනට පිළිපදින පූජාවක් තියෙනවනම් නිවනට අනුකූලව සැකසෙන යම් කිසි ක්‍රමවේදයක් තියෙනවනම් ඒවා ප්‍රතිපත්ති පූජා. පටිපත්ති පූජා නැත්නම් පිළිපන් පූජා. අන්නේ ක්‍රමයට තමයි බුදුරජාන් වහන්සේ උදෙසා ධර්මයේ උදෙසා සංඝයා උදෙසා යම් වන්දනාමාන පූජා සත්කාර ගෞරව අපපස්ථාන මාත්‍රයක් හෝ චිත්ත ප්‍රසාදයෙන් සිද්ධ කරන්නේ එතන පටන්ගෙන ඒ හිත වැඩෙන්නේ නිවන් අවබෝධ කර ගැනීම කරාමයි. අතරමං ඉන්නේ කවදාවත් නිවන් මගට පිළිපන් ආරම්භක පුද්ගලයෙක් වෙනවා. අප්‍රධාන පෙළ ප්‍රධාන පෙළට එන්න හේතුව එන මූලික අප්‍රධාන පෙළින් පටන් ගත්ත කෙනෙක් වෙනවා. අපදාන පාලියෙන් පටන් ගත්ත කෙනෙක් වෙනවා. අපදාන පාලි කිව්වෙත් ඕකයි. ප්‍රධාන පෙළ අපදාන පෙළ අප්‍රධාන කියලා කියලා තමයි කියන්නේ. අප්‍රධාන කියන්නේ සංස්කෘත. අපදාන කියව පාලියට අපි පාලියෙමත් කියනවා. පාලි කියව පෙළ කියන අපදාන පාලි කියනවා. ඒ කියන්නේ අර අපදන් කියන වචනේ. එහෙනම් මොකද ඒකෙන් කරන්නේ? මූලික හැඩතලයක් හදලා දෙන්නේ. අවසන් පසුතලයේ ගොඩනගලා දෙනවා. නිවන් මඟ අවබෝධ කරන්න අවශ්‍ය කරන පසුතලයේ ගොඩනගලා දෙන්නා වූ වැඩපිළිවෙළක් තියෙනවා. අන්න ඒක තමයි අපි අර පිළිපන් පූජාවල ස්වභාවය. ඒක තමයි ඉස්සෙල්ලාම සිද්ධ කරන්නේ. එන අපදාන පාළියල පෙන්නා තියෙන්නේ ඔන්නේ මුලින්ම පිළිපන් පූජාන එන්න පටිපත්ති පූජාව පටන් ගත්ත හැටි. බුදුවරයන් වහන්සේ නමක් ඉදිරියේ හෝ ධර්මයේ දෙකට ගරුත්වයක් හෝ සංඝයාගේහි ගරුත්වයක් හෝ සිද්ධ කරමි. අනුතරමෙන් ලෞතරා බුදුපියාණන් වහන්සේගේ ගුණ සිහි කරලා වැල්ලේ වැඩි ගොඩක් ගහලා එතන මලක් තියලා ගිය ගොපලු දරුවේ පටන් ගත්තා නම් ඒකේ. ඒ ගොපලු දරුවා තවදා මේ කල්ප ගානක් ගෙවලා මේ බුද්ධ සාසනේ මහසත් භාවයට පත් වෙලා තියෙනවා. උන්වහන්සේ අපදාන පාළි හේවතේ මුල පටන් ගත්ත හැටි පෙන්නලා තියෙනවා. මම මෙන්න මෙහෙම වැඩක් කරලායි පටන් ගත්තේ. මම බෝධියක් ළඟ සවන් මල් ටිකක් පූජා කළා. මම බෝධියක් ළඟ බුදු පියාණන් වහන්සේ බුදු වුණ වජ්‍රාසනෙට එතන මම පවන් සැලුවා. මල පූජා කළා එතන. එල්ලා තිබිට චීවරය ඇඳලා වැඳලා ගියා. වික්ෂුන් වහන්සේ නමක් සක්මන් කරන මළුවකට වැලි දෝතක් ගෙනත් දැම්. මෙන්න මෙහෙම පුංචි කෑලි පටන් ගත්තේ ඔච්චරින් පටන් ගත්තේ. හැබැයි ආමිස වෙලා නැහැ. නිවන් මගර පිළිපන් මුල් අවස්ථාව පූර්ව භාග පිළිවෙත. අන්න පටන් ගත්තේ වල කියනවා පටිපත්ති පූජාවේ මුල් පිළිවෙත. එන ආමිස පූජා පටිපත්ති පූජා කියන එක දකින්න ඕනේ අවි විදිහට. ආමිස දානයක් කියලා කිව්වේ අර විදිහේ දාන. ප්‍රතිපත්ති දාන තමයි අපි ඔය කිව්වේ. එතන අබේ දානයක් තියෙනවා ඒ විදිහට. අබේ දානිය දෙනවා කියනකොට. ඒකෙත් ඔය ක්‍රමයක් තියෙනවා. ඔය හරක් නිදහස් කරන ඒවා. කුකුළු එළුව නිදහස් කරනවා. කූඩු කරගෙන කුරුල්ලෝ නිදහස් කරනවා. හරි සන්තෝෂෙන් අපි ඒවා කරගෙන ඉන්නවා. ඒවා නරකයි කියනවා නෙමෙයි. සතෙකුට නම් තන්සු මාත්‍රේ හෝ දුක් කරදරයකට පිහිට වෙනවා නම් ඒකෙත් පිනක් තියෙනවා. කණ්ඩ වල ටිකක් හරි මොනවා හරි සතෙකුට නම් දුන්නත් ඒකේ පිනක් තියෙනවා. ඒකට විරුද්ධව කියනවා නෙමෙයි මේ. ලෝතරා බුදු පියාණන් වහන්සේම දේශනා කරනවා යම්කිසි කෙනෙක් අත හොදා දාන ඉඳුල් වතුර ටික කෘමි සතෙකුට පණුවෙකුට මේක ආහාරයක් වේවා කියලා දැම්මා. ඒකෙත් පිනක් තියෙනවා. මනුස්සයෙක් ගැන කියනවා නම් කවර කතාවද කියලා අහන. මනුස්සයෙකුට යමක් දන් දුන්නු. ඒ නිසා කවදාවත් ඒකට විරුද්ධව කියන එකක් එහෙම නෙමෙයි පින් නෑ කියනවා නෙමෙයි. එයා සතෙක් නිදහස් කරගුවාම පිනක් නෑ කියනවා නෙමෙයි. එහෙම තියෙනවා. ඒ අවේදානේ තියෙන ආමිසය. සතෙකුට පණ දෙනවා. නැත්නම් පණ බීරලා දෙනවා. මරණ ගිය සතා. හරකෙක් වේවා, එළුවෙක් වේවා සතෙකුට. ඉතින් අපි හරිය සන්තෝෂයෙන් එහෙම කරනවා. ඔය වැඩේ දන්න විවිධාකාර කවටි මිනිසු කල්පනා කරනවා මේ මිනිසුන්ගේ මේ තිබෙන්නා වූ සැදැහැයි නැ සැදැහැ නිවත තියෙන පැහැදීම චිත්ත යම්කිසි ආකාරයක තියෙනවා මිනිසුන්ගේ තියෙන මේ බලාපොරොත්තුවක් එහෙම කරලා පිනක් කරගන්න. ඔන්න ඔය අවස්ථාවේදී හොඳ ප්‍රයෝජනයක් ගන්න මිනිසුයි. ඒක හොඳ ලාභයක් ලබන ක්‍රම හොයන විවිධ කපටි මිනිසු. ඒ මිනිස්සු දන්නවා කුරුල්ලෝ නිදහස් කරනවා නම් ගානක් ගන්න පුළුවන්. අල්ලගෙන ආව. මොකද මේ නිදහස් කරන්න කට්ටිය ඉන්නවා. සල්ලි දීලා. දැන් කුරුල්ලෝ අල්ලන අල්ල ඉතින් ගෙනහලා හිටන් නිදහස් කරලා ඉතින් කීයක් හරි හොයා ගන්න උරදී. ඊට පස්සේ මේ අල්ලන එක මහන්සි ඇරෙන වෙන ක්‍රමයක් නැද්ද කියලා බලනකොට තවත් ක්‍රමයක් අහු වෙනවා තව පිළිසක. හොඳට හීලා කරගත කුරුල්ලෝ జాතියක් ඉන්නවා පරිయోగීලා. අල්ලගෙන අතින් අල්ලගෙන උන්ට ටිකක් බය අරලා ඔය විලඳ මී පැන් ටිකක් එහෙම කන්න දුන්නොත් ඌ ආයි යන්නේ නැහැ ඒ ඉතින්. ඔහේ දාලාවත් ආපහු එදෙන. පරේ කූඩුවක් හදලා ගෙදර. ඉතින් උලකට ගියත් බය නැහැ, අල්ලගත්තත් උන් බය නැහැ. උදේට අල්ලා ගන්නවා 15ක් 20ක් ඉතින් දා ගන්නවා කූඩුවකට. දාගෙන ගෙනියනවා වගට. ඔය පන්සලක් ළඟට හරි ඔය වගේ තැනකට ගිහිලා ඉන්නකොට ඒක දේවාලයක් ළඟට ඔය සතුන් නිදහස් කරන්න හැම අල දෙනසෙනක් ළඟට යනවා. ඊළඟ තියාගෙන ඉන්නකොට ඉතින් හරි ලේසි. අර අර ඉස්සරහ කියනවා මාර්ගයක් තියෙනවා සතෙක් නිදහස් කරන්න වරණි. රස්සාව ලබා ගන්න නම් කුරුල්ලෙක් නිදහස් කරන්න. වැඩේ හරි ඉක්මවල වරල යන්න කියලා දුවගෙන ගිහිලා අර මනුස්සයාට කීයද හපුවාම රුපියල් 200යි 500යි කිව්වා කමන්නේ නැහැ. දුන්නා දිහා කුරුල්ලා ගත්තා නිදහස් කරලා ඇරියා ඵලයන් දේ ඔය වීර ගිහිලා ඉතින් වීරියන් ගියා. ඌ කිහිම වෙනවා ඒ මොහොතේම යන්නේ කොහටද? අර මනුස්සයා ගෙදර කූඩුවට. 15ක් 20ක් අයින් කරුවාට පස්සේ මිනිහා රුපියල් 10 15 1000ක් රාක් වේදාන ගෙදර යනකොට කුරුල්ල ටික ඒ විදිහට කූඩුවේ ආයිසරය. උදේ රාශය කන්න ඕනේ දාලා ගෙනිනවා. ඔහොමත් හම්බ කරන කට්ටිය ඉන්නවා. අපි පින් කරනවා උන් හම්බ කරනවා. දැන් මේවා හොඳට තෝරා ගන්න ඕනේ. ඔහොම ඒවා තියෙනවා. මම ඔය කරන්නේ කරන්න එපා කියනවා නෙමෙයි හැටි දැනගන්න. ඉතින් මෙහෙම දේවල් තියෙනවා. මේ හරක් වරණ මුදලාලා ඉන්න හරක් විකුණන කට්ටිය. මරණ පිරිසකුත් ඉන්නවනේ. ඉතින් එන්නේ හැලත් එක වැඩක් කරන. මේක මාස් කරගත්තොත් කීයද හම්බ වෙයි? පැටියෙකු වෙල දෙනකු හොයාගෙන ආව කීයක් හරගත්ත හැකි? ඒ වගේ මාස් කරන්න නැතුව දෙගුණයක් හරගත්ත හැකි. කොහොමද? එළදෙනයි පැටියයි පන්සලේ පොයි දාස කිට්ටු වෙනකොට ළඟ බැඳලා තියෙනවා ගහක හිටව අරන් ගිනේ නෙමුනි. තිබ්බට පස්සේ මොකද කරන්නේ? අන්නේ වරන්ට වර කරන අපරාධයක්. අර කිරි හෙළදෙනයි පැටියයි මරන්න ඉන්නේ ඉනක් තියෙන්නේ. මරණා මරණ ආයි කියන්නේ හෙට ගන්නවා ඉතියි. අර උදලාඩි කිය දෙන්න බැයිද? අපි මෙච්චර මහදිරා ඒ ටිකට නම් දෙන්න බැහැ. දෙන්න පුළුවන් දෙනවා. අපේ ගාන කීය මස් කරලා විකුණන ගාන වගේ දෙගුණයක් කිය දෙන්නම එකතු කරලා හරි දිලා ලයියා. පළයලා පළයලා තවත් පැටියකි වැස්සියකි හෙට හොයාගෙන වරිව් යවනවා තව එකේ. මරණ කියන එක හංගලා මරනවා. ඒක වෙන විකුණ ගන්නවා. වැසියයි පැටවුව ගෙන හල්ලා පිංචි දෙදේ විකුණලා ඉතින් හල්ලි හම්බ කරගන්න. මෙහෙම ක්‍රම තියෙනවා. අපි පින් කරනවා ඒගොල්ලෝ හම්බ කරනවා. මේවත් හොඳට තේරුම් ගන්න ඕන. අවේදානීය කියලා අපි සතුන්ට අබේ ලබා දෙනවා. එහෙමත් ක්‍රම තියෙනවා. අනි කාරණීති අපි දන්න එක ආමිස දානයක් වුණේ කොහොමද කිය. ඊළට ගේ මතකාල ඔළු අතකාල ඉතින් හිරි අම්මේ උඹ මං බේරුවා කියලා එනවා. මරණ ආසන්න හිමිලා ඒකට තියෙනවනේ අපිට ඉස්සෙල්ලා මැරෙන්නත් පුළුවන් ඒක. ඒටි කාලයක් නෑනේ හරකෙක් එහෙම මැරෙන්නේ එළුවේ හරකෙ. ඒ අවස්ථාව වෙනකොට කිට්ටු වෙලා බලනවා. මම උඩ ඉතින් පණ බේරලා දුන්නා. ඔබ ජීවත් යන්තු දැන් මොකද කරගත්තේ මේක? මගේ උත්සාහයේ වීර්යයේ ප්‍රතිඵලයේ වශයෙන් ඔය තනකොළ කක ටික කාලයක් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. ඊට පස්සේ මොකද උඹට හම්බ වුණේ? මම මේකගේ පණ බිරුවට මූණක් කරගත්ත කිසිම දෙයක් නෑ. උට කරගන්න පුළුවන් දෙයක් නෑ. තිරිසන් ජාතිය උපනොත් පවුකොට අවසන් නොවිය පවති පිට පිට මද සංසුන්කමකුත් නැත හැම විට සලසන්නේ කෙරෙසද සිත පිනකට. මේ අභව්‍යස්ථාන වලට වැටෙන තැනක් පිනක් දහම කරගන්න පුළුවන් තැනක් නෙවෙයි. තේරුම් ගන්න මොලයක් ඇති තැනක් නෙවෙයි. කරව පව් ගෙව ගෙවා කර්ම විපා ගෙව ගෙවා යන තැනක්. ඉතින් අපි බේරලා තිබ්බා කියලා ඌට නම් අමුතු සිතක් හම් වෙන්නේ නැහැ. ජීවිත කාලය පොඩ්ඩක් බේරලා දුන්න එක ඇත්ත. ආගිල ඔහුගේ ජීවිතේ බේරුවා මිසක් ඌට ඉතිහා හම්බෙච්ච දෙයක් නෑ. අපිටත් හම්බෙන හරියක් තියෙනවා ඉතින්. මොකද්ද? විනක් නෑ කිව්වේ නෑනේ. හැබැයි යමක් කරගුහම ඒකේ ප්‍රතිඵලය කෙතෙක් දුරට බලවත්ද? ඒ තරමට අපිට බලවත්. මහත්ඵල මහානිසංස වෙන්නේත් එහෙමයි. අපි කරපු දේ යම්තරමක් මහත්ඵල මහානිසංස වෙන්න හේතු වෙනවද? අපිටත් මහත්ඵල මහානිසංස වෙන්න ඒ විදිහටම හේතු වෙනවා. එහෙනම් ඒක අර ආමිස වෙන්නේ නැහැ. ඊට වඩා බලවත් වෙනවා. ලොකු වෙනසක් තියෙනවා දකින්න ඕන. ওই ක්‍රමවේදයක් තියෙනවා අපි දකින්න. එහෙනම් ආර්යව දකින්න වෛර පහක් බය පහක් දුරු කරපු කෙනෙක් ඉන්නවා. ඒ ඇතුළ ආර්ය ශ්‍රාවකයෝ කියලා. ආර්ය ශ්‍රාවකයා වෛර පහක් බය පහක් දුරු කරලා ඉන්නවා. ලෝකෙට දෙන්නේ නැහැ. වෛර පහක් බය පහක් අත්හැරලා ඉන්නවා. ආර්ය ශ්‍රාවකයා නිසා යම් කිසි සත්‍යයකට ඒක මරයි කියලා බයක් නැහැ. එයා ප්‍රාණඝාත කරන්නේ නැහැ. කැමැති නැහැ කරන්න. අනික් අය වාගේ බල බල තමන්ගේ වාසියට ලාබෙට සතු මරන්න යන්නේත් නැහැ. කෙනෙකුට ගහන්නේ වයින්නේ හිංගි හිංසා කරන්නේ පීඩා කරන්නේත් නැහැ. වෛරයක් ඇති කරන්නේ නැහැ. බයක් දෙන්නේ නැහැ. එහෙනම් ප්‍රාණඝාතයේ හිංසාව වුල් කරින කාටවත් බය ගන්නන්නේ නැහැ. පිහි අරගෙන, කැත්ත අරගෙන, තුවක්කුව අරගෙන මරණාතෝ කියන ඒ જાතිය කවදාවත් ආරිය පුද්ගලයෝ කරන්නේ නැහැ. ප්‍රාණඝාතයේ මුල් කරගත්ත බයක් දෙන්නේ නැහැ. ඔක මරනවා, කපනවා, කොටනවා කියන වෛරයක් දෙන්නේ නැහැ ලෝකෙ. එහෙම එක හිතන්නේ නැහැ. වෛර කරන්නේ නැහැ. ඒ පළවෙනි බයයි වෛරයයි අත්හැරලා ඉන්නේ. අන්න අවේදානේ. යමෙක් හොරකම් කරන ලෝකෙට බයක් ඇති කරවනවා, හොර බිය ඇති කරවනවා. ඕක අපේ දේවල් හොරකම් කළා. ඔකට හෙන හද ගහන්න ඕනේ ආදි වශයෙන් සාප කරනවා නම් වෛර කරනවා නම්. ඒ වගේ මෙහෙම දෙයක් ආර්ය ශ්‍රාවකයෙක් අතින් ලෝකෙට සිද්ධ වෙන්නේ නැහැ. ලෝක සම්මතිය සතු අනුසතු දෙයක්. හොරෙන් බලෙන් මංකොල්ලෙන් කඩා වඩා ගන්න කවදාවත් පිරිපිරි තිබුණත් එහෙම ඒවා කරන්නේ නැහැ. ඒ නිසා ඒ පුදුලක් දිහි ලෝකයා කිසිම බයක් හටගන්න හේතුවක් නැහැ. හොර වැඩ කරන, වංචා වැඩ කරන පුද්දලයා කිරි අපිට මෙහෙම අපරාධ කළා, අපේ දේ මෙහෙම කඩා වඩා ගත්තා. මේ જાතියව එයාට එහෙම ප්‍රශ්නයක් නැති නිසා ලොකු විශ්වාසයක් ඇති වෙනවා. වෛර කරන්න, බය ඇති කරන්න හේතුවක් නැහැ යාගේ ජීවිත පැවැත්ම. මෙන්න මේ නිසා හොරකම අත්හැරපු යහපත් ගුණෙහි පිහිටපු වෛරය කරන්න හේතු නැති, බය ඇති කරන්න හේතු නැති අවේදානීය ලෝකයට දෙනවා. දෙවෙනි අවේදානය හොරකම් නොකිරීමෙන් හොරබිය දෙන්නේ. ඒ තව අවේදානය. ඒ වගේම යම්කිසි කාමයන් පිළිබඳව යම්කිසි නීච කාම ක්‍රියාවලිය පවුල් කඩා කපල් කරන, අන්න ඉතිරින් දූෂණය කරන, එබඳු පර පුරුෂ පර ස්ත්‍රී සේවන ඒ ජාතිවා කරන්නේ. ඒ නිසා කවදාවත් තව කෙනෙකුට ඒ පුද්ගලයා කරෙහි එබඳු බයක් හටගන්න අපේ පෞල් ජීවිතය කඩා කපල් කරුවා ඕක ඕකට එහෙන අත ගහන්න ඕනේ කරපු අපරාධෙට මෙහෙම එකක් කවදාවත් එහෙම බයක් වෛරයක් ඇති වෙන්නේ නැහැ ආර්ය පුද්ගලයෙක්. කාම මිත්‍යාචාරයන් මුල් කරගෙන වෛරයක් බයක් හටගන්නන්න හේතු නැති නිසා ඒ කාරණොත් තුන්වෙනි අබේදානිය දුන්න කෙනෙක් වෙනවා. බය පහක් දෙන්නේ නැහැ. දැන් බය තුනක් දුන්නේ නැති හැටි. ඕක බොරු කියලා අපේ දීපවල කඩා වඩා ගත්තා, අපිට පාඩු කළා. ඔකට හොඳ හොඳක් වෙන්න එපා. මේ ජාතිය කවදාවත් අහන්නවත් එහෙම දෙයක් කරන්නෙත් නැහැ. ඒ වගේයක් ලෝකෙන් අහන්න ලෝකයට වෛරයක් බයක් දෙන්නේ නැහැ. බොරුව මුල් කරගෙන. බොරු වැඩ, හොර වැඩ, වංචා වැඩ කරන්නේ නැහැ. ඒ ආර්ය බුද්ධලයා හතරවෙනි කාරණේ ලෝකයට වෛරයක් බයක් දෙන්නේ නැහැ. හතරවෙනි අවේදානි. ඒ වගේ මත්පැනක් මුල් කරගෙන මත් වෙන දෙයක් ලෝකයා මුලාවේ මත් කරන කිසිම දෙයක් මත්පැන වේවා මත්පැන සීමා කරලා නෙමෙයි ලෝකයා මුලා කරන ජාතිය වැඩ. ඒ වට ලෝකයා පොළඹවන දේවල් කරන්නේ නැහැ. ලෝකයේ ස්වභාවයේ ඇත්ත ඇති ආකාරයෙන් නිතර විග්‍රහ කරලා පෙන්නමි. මේ ලෝකයේ තිබෙන අසාර ලෝකයේ මිදෙන වග පෙන්වා දෙනවා මිස මේ ලෝකේ මුලා කරලා අතරමං කරන්නේ නැහැ. අනේ අපේ දරුවාට කරපු වැඩි හොඳට හිටපු දරුවා මේ විදිහට මහා කාරකන්නේ මිස දිටුවේ කරානේ මුන් ළඟට එකතු වෙලා. ඒ දරුවා කොච්චර හොඳට දෙමාපියන් සල්ලකගෙන හිටියාද? ගෙදර කටයුතු කළාද? ගුණධර්ම රැක්කාද? අරුන්ට එකතු වුණා විතරයි සාහමුලී දරුවා විනාශේලා ගියා. කරපු අපරාධයක හැටි මේ ආදී වශයෙන් කවදාහත් මේ ආර්ය පුද්ගලයෙක් කෙනෙකුට ඒ ජාතිය වෙන්නේ නැහැ. අන්නේ පස්සේනි වෛරයයි බයයි දෙකත් අතරලයි. වෛර පහක් බය පහක් දුරු කරපු නිසා ඒ ආර්ය පුද්ගලයා සතුව සෝතාපන්න මාර්ග අනුගාමිකයාගේ පටන්ගෙන හොමයි. අවේදානේ දුන්න කෙනෙක් වෙනවා. හැබැයි මේ දෙන අවේදානේ අර එළුවහරක කුකුලන් නිදහස් කරනවට වඩා ගා බලවත් අති ශ්‍රේෂ්ඨයි. මේ ගුණේ මොකද්ද වෙන්නේ? යමෙක් ආර්ය උත්තමයෙක් නම් ආර්ය මාර්ග අනුගාමිකයෙක් නම් අඩුතරයි. ඔහු මෙහෙම උතුමෙක් වූ හොඳ කෙනෙක් කියලා යමෙක් ඔහු කෙරෙහි චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තත් ඔහුට බොහෝ කාලයක් හිතසුව පිණිස හේතු වෙනවා. ඒ වගේම තමන් කරන්නා වැඩේ නිසා වෛර බය අහරකවත් නැති සුගතියට හේතු වෙන නිවනට හේතු වෙන වගම පෑදීනවා. නිවනින් කෙලවර වෙන්නකම් මේ ප්‍රතිපත්තිය පිරෙනවා, පූර්ණ වෙනවා, යහමගට පිහිටනවා, සීල සමාධි ප්‍රඥා වැඩෙන්න හේතු වෙනවා. මෙන්න මේ අවේදානේ මහ බලවත්. ලෝක සම්පත අවේදානේට වඩා මේ හැඟවිලා තියෙන අවේදානේ තේරුම් ගන්න ඕන. ආචාර්යවාදවලින් පෙන්නපු අවේදානේ ඔය ටික නෑ හැංගීලා. ලෝක තෝරා ගත්තාම හරි වැදගත් වෙනවා. ධර්මදානියත් එහෙම තියෙනවා. ලෝකයේ විවිධ ධර්ම තියෙනවා. විවිධ ශාස්ත්‍ර තියෙනවා. ලෞකික වන්නා වූ හොඳ ධර්ම ගුණ ධර්මත් තියෙනවා. ගුණ ධර්මයක් දන් දෙන එකක් ධර්මදානය. හොඳින් ජීවත් වෙන හැටි කියා දෙන එකක් ධර්මදානය. යහපත් අවවාද අනුශාසනා කරන එකක් ධර්මදානය. හොඳ ශාස්ත්‍රයක් මොනවා හරි අභිහිඳු දෙන එකත් ලෞකික ධර්මදානය. ඒවත් හොඳයි. ඒකෙත් තව ආමිෂ කොටසක් තියෙනවා. ඔය සමහර අය එක එක ශාස්ත්‍ර හංගා ගන්න. හංගගෙන තමන්ගේ යාළුවට නැහැ, තමන්ගේ හිතවතාට, තමන්ගේ ගෝලයාට විතරක් හැංගිලා ඔක දෙනවා ගුරු මුට්ටියක් තියාගෙන. ඕකම කාටවත් දෙන්න එපා. පරම්පරාවෙන් පිට එහෙම දෙන්න මේපා. උඹ හම්බ කරගනින් ඕක. කියහන් ඔය පරම්පරාව ගිහා දෙන්න එපා කාටවත්. එහෙම ඕක කියාපා උඹ. ඔහොමත් දීලා වෙරිලා ධර්ම මසුරුකමින් යුද්ධ එකක් දෙන්න. ඒ මසුරක් දාන් දුන්නු. මසුරා වෙනවා. මස්සූරන්න දන් දුන්නා. කාගේ මස්ද සූරා ගන්න? අනුන්ගේ සීරි මාසේ සූරා ගන්න තමන් දන් එක තියාගෙන හංගගෙන හිටියා. ගුරු මුට්ටි කියා තියා ගන්න. මේකේ වටිනාකම ලෝකයාට තියෙනවා. මං හම්බෙන්න ඕනේ හැමෝගේ මගින් ලබා ගන්න. මේක නොදී හිටපුවම මං හම්බෙන්න එන්න මේ බෑ. ඒතර මට ඕන ගානක් කියලා ගන්න පුළුවන්. මට කමන්නේ නැව දුප්පත් උදියා හිඟන්න උදියා මොකුණා. මට අවශ්‍ය ගාන ගන්නක් වම්. මෙහෙම අරගෙන විවිධ බේජ් ජාති විවිධ ශාස්ත්‍ර විදි හංගාගෙන හොඳ ගානක් හම්බ කරන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. මේ අයට කියනවා මස්සූර ණය, මසුරෝ. මසුරා කියන එකේ නිරුක්තිය. අනුගේ සීරි මාසේ සූරන. අන්න එහෙමයි තමයි මසුරු. මසුරා කිව්වේ අන්න එහෙම කෙනෙක්. එතන මේ ජාතිය මසුරු මොකද කරන්නේ? ඔය මසුරුකමද? ධර්ම මසුරුකම නිසා ඔය විදියට තියාගන්න. අන්නේ තියාගෙන ධර්ම වසුරුකමින් අනුන්ගේ තීරි මහන්සි සූරා ගන්න ඒක තව හේගුර දෙනවා. තමන්ගේම හේගුර නොදී බැරිකමට එහෙම වැඩ කරනවා. අන්නේ වගේ දේවල් කරනකොට මොකද වෙන්නේ? ආ කියලා දුන්නට කොරගත්ත දෙයක් නැහැ ඉදිරියට යහපතට. මසුරුකම් කර කර ඉඳලා අපාගත වෙන්න, මලයාසයේ මලපිරියත වෙන්න වැඩ කරගෙන ඉතිවිලා වැරළේ යනවා. දුන්නේ කාට වැඩකුත් නැහැ, ගත් එකා වැඩ නැහැ, ගත් එකත් එකයි දුන්නේ එකත් එකයි අන්තිර බලනවා. ඒ જાතියම මසුරෝ දෙන්නේක් වෙලා ඉවරයි. අන්නේවත් ආමිසම ආමිස තමයි ඒ ධර්ම. ඒ ධර්ම දානේ එහෙම ධර්ම තියෙනවා, ඒවා ආමිස දාන. ඒකේ තියෙන වැදගත් ධර්ම දානිය ප්‍රතිපත්තියේ දාන. යම් කිසි ධර්මයක් අසුර කරනකොට සුගතිය නිවන අත් වෙනවන, නිවන් දැකීමට උපනිසිරිය වෙනවන, එබඳු ධර්මයක් කිතිම ලාභයක් කීර්තියක් ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙන්නේ නැතුව උදෙක් දයානුකම්පාවෙන් දෙනවන, මෙන්න මේක ශ්‍රේෂ්ඨයි. පිරිවෙතක් වෙනවා. තමන්ට අවශ්‍ය කරන්නා වූ මග වැඩෙන්න හේතු වෙනවා. ඇසුරු කරන කෙනාටත් නිවන් දකින්න මග පාදා ගන්න හේතු වෙනවා. මහත්ඵල මහා ආනිසංස ලැබෙන්න දාන වෙනවා. මෙන්න මේ දානයක් ධර්ම දානයක් වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ දකින්න ඕනේ ආමිස දාන, අභේ දාන, ධර්ම දාන කියන තුන. ඔය ක්‍රමයටම තමයි ආමිස ප්‍රතිපත්ති කියන දෙකට බෙදෙන්නේ. එක්තරා විචයක අහන්න දකින්න හරි අමාරුයි. ඒකයි විග්‍රහ කරලා දුන්නේ. ඉන්ජිනේ කදරියන් දානේන කිව්වේ මොකද්ද වෙන්නේ? ඔය කෑදරය කියන වචනයක් තියෙනවා අපි. කදරි කියන වචනේ පාලි. කෑදරය කියන එක තමයි අපි ඔගේ සිංහල වචන. හෙලවද. කෑවේවා දරාගෙන ඉන්නවා. කෑදරය. මොනවා හරි අරගන්නවා. අරගෙන ඉවරලා ගිල ගන්නවා. ගිලගෙන තියාගෙන ඉන්න දරාගෙන ඉන්නවා කාටවත් දෙන්නේ. දෙන්නේ නැත්තේ මොකක් නිසා? තමන්ගේ ලාභ කීති ප්‍රශංසාවලට පහරවදී කියන. ඒ තමන්ගේ ලාභ කීති ප්‍රශංසා රැකගන්න අන්න එහෙම දේවල් කරනවා. ඒකයි වෙනස. එතකොට මෙන්න මේ ආකාරයෙන් කියනවා යම් කිසි කෙනෙක් මේ ධර්ම දානයේ මෙහෙ පිළිවෙත දැනගෙන කළා නම් අන්නේ යහපත්සේ කරන අය මොකද කරන්නේ? ජය ගන්නවා. ඔය කියන්නා වූ යහපත් දානේ. අර කියන්නේ කාපු දේවල් දරාගෙන නැත්නම් මොනවා කන්නද? තමාට ලාභයේ කීර්තිය ප්‍රශංසාව ගිඳින්න කන්න ඕන හින්දා ඒවා දරාගෙන ඉන්නේ. යම් කෙනෙකුගේ ලාභ කීර්ති ප්‍රශංසා දක්වා ඒවා තියාගන්නේ නැතුව ලෝකානුකම්පාව මුල් කරගෙන යහපතට ඒවා දුන්නා නම් අන්නේ හේතුව නිසා ඔහු දිනනවා. නැත්නම් ඔහුට ඇත් වෙන්නේ අන්ත පරාජය. දරාගෙන ඉඳලා මැරිලා ගිහිල්ලා මහා දුක්ඛිත අද්භව ලබන්න හේතු වෙනවා. අන්නේ ඉතත දකින්න ඕනේ ඒ කෑදර කියලා කියන වචන තමයි හදරි කියන්නේ. ඒ කදරියා දින දානේ ඔය ක්‍රමෙන් දකින්න ඕනේ. ඒ තේරුම් ගන්නට එතකොට යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන්.